ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග මැතිතුමා
ගරු කතානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පළාතේ 27 එක වගන්ති යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පිහිටීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 ජූනි මාස 29 වෙනි දිනදී අංක 1973/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධිකරණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් නමැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6.1 වැනි වගන්තිය යටතේ 2016/08/10 වෙනි දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂාංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතියේ මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම 2016 මම ඉදිරිපත් කරමි.
වෙස්සම් පිළිගැන්වීම ගරු වජිරාභිවර්ධන මහතා, ගරු රවීන්ද්‍ර සමරවිගර මහතා, ගරු හිස්පුල්ලා මහතා.
Honorable Deputy Speaker, I present the petition received from Mr. A. Celestine Ruben of 528/8 Trincomalee Road, Batticloe, and the second, the petition received from Mr. M. C. A. Rashid of Khabaradi Road, Katangudi. Thank you, sir.
Garu Vaidya Sudarshani Pranandula Mahatmiya.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීගමුව 3 වෙනි කුරණ මංගලපාර අංක 30 දරන ස්ථානයේ පදිංචි SEJ ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු දුලිප් විජේසේකර මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාගම තේවත්තපාර අංක 629 167 දරන ස්ථානයේ පදිංචි JG ගුණදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගෝනවල බස්නාහිර පළාත සපුගස්කන්ධ පාර අංක 612 දරන ස්ථානයේ පදිංචි එන්නේ ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මම පිළිගන්නවා.
ගරු අජිත් පී පෙරා මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පානදුර මහවිල ආදර්ශ මාවත 127 සීදරන ස්ථානයේ පදිංචි DR දයවංශ පෙරා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද දොඩංගොඩ ගල්කටමුල්ල පහන්වත්ත අංක 238 ඇලීරක් 24 දරන ස්ථානයේ පදිංචි ජේ මුණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මතුගම යටදොලවත්ත දරන ස්ථානයේ පදිංචි KK අසවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම් දෙකක්ද මොරටු එගොඩුව වෙන මෝදරපාර අංක 282 ඇලීරක් 1 දරන ස්ථානයේ පදිංචි MS ඉබ්‍රාහිම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු සාර්ථි දුෂ්මන්ත මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිතුල්ගල තලිගම තුන්කිඳ ගණේපල්ල පාර අංක 27 දරන ස්ථානයේ පදිංචි BVCP සමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු අනුර දිසානායක මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොතුවිල් PL ඇලීරක් 19 පසරිච්චනායි අතිහාරි පාර යන ලිපිණේ පදිංචි P සබුරා උම්මා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු බිමල් රත්නායක මහතා පෙත්සම් දෙකක්.
ගරු කතානායකතුමනි වංචාවල කලහේ ශ්‍රී ගුණරත්න මාවත පතිනාවත්ත යන ලිපිණේ පදිංචි චන්ද්‍රසිරි රණදීර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නාවලපිටියේ ගම්පොළ පාර අංක 38 දරන ස්ථානයේ පදිංචි DK අලුත්ගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු එඩ්වර්ඩ් ගුණසේකර මහතා. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහතා.
ගරු නියෝජ්‍ය කතා
මයික් එක.
මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කරන RM දිනූස අසංක චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි බණ්ඩාරගම අටුළුගම අඹගහවත් අංක 52D දරණ ස්ථානයේ පදිංචි අබ්දුල් රසිදු ෆාසිමා රාලි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු ජයන්ත සමරවිර මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මයියංගන බා මයියංගන ජාතික පාසලෙහි සේවය කරන සුසන්ත රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
රවි සමරවීර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ගල්කිස්ස ශාන්ත මේරි මාවත අංක 39 දන ස්ථානයේ පදිංචි රෂීඩ් කපූර් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාර්ක සභාවට යොමු කරනවා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු කනක ඒරත් මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අහනවා
සමාජ සවිබල ගැනීම මහා සුබසාද නැවතුමාගේ ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු විමල් රත්නායක මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අහනවා
අග්‍රාමතුමාගේ ඇසීම 2 weeks සති දෙකක්. තුන්වෙනි ප්‍රශ්නේ ඉන්දික අනුරුත් හේරත් මහතා.
ගරු කතානායකතුමනි, උත්තරය මම ප්‍රශ්න කියවන්නේ. පසුගිය රජය ආයක පසුගිය රජය විසින් උතුරු අධිවේගී මාර්ග ව්‍යාප්තිය ලෙස නම් කළ ව්‍යාප්තිය යටතේ පිටත වටරවුම් මාර්ගයේ යෝජිතව පැවති නිරබුල්ල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ගම්පහ මීර්ගම කුරුණෑගල හරහා දඹුල්ල දක්වාද පුතුවැර සිට මහනුවර දක්වාද අධිවේගී මාර්ග පතයක් සදා ශක්තිතාව අධ්‍යයන කටයුතු කෙරෙමින් පැවතින පසුව නවරජයේ යටතේ ඉහත ව්‍යාප්තිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාප්තිය ලෙස නම් කළ අතර සිදු කිරීමින් පැවතුණු ශක්තිතා අධ්‍යයන කටයුතු නැවත විමර්ශන සිදු කිරීමක් කරන ලදී. එෙහිදී මාර්ග පටයේ සමාජීය පාරිසරික බලපෑම හැකිතාක් මත අවම වන අයුරින්ද පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ගම්පහ මීරිගම කුරුණෑගල හරහා දඹුල්ල දක්වාද පුතුවැර සිට ගලගෙදර දක්වාද ඉදිකිරීම කටයුතු සිදු කිරීම තීරණය කරන ලදී. නවරජයේ යටතේ 2015 ජූලි මාසයේ පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර් හුවමාරු ප්‍රදේශයේ සිට ඉහත එක යටතේ සඳහන් කරන ලද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාප්තියේ ඉදිකිරීම කටයුතු සමාරම්භ කරන ලදී. 3 මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ලෙස කඩවත සිට ගම්පහ හරහා මීර්ගම දක්වා වන කොටස සමාජීය හා පාරිසරික බලපෑම් හැකිතාක් අවම වන අයුරින්ද සම්මත ඉංජිනේරු නිර්ණායකයන්ට අනුකූල වන අයුරින්ද සැලසුම් කර ඇත. එමෙන්ම මෙම යෝජිත මාර්ගයේද ගම්පහ දිස්ත්‍රික්කයේ ආවරණය වන අයුරින් සැලසුම් කර ඇත. ආයක මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාප්තිය යටතේ මහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ව්‍යාප්ති කළමනාකරණ ඒකකයේ ඍජු අධීක්ෂණය යටතේ අදාළ ප්‍රදේශයේ ලේකම්වරුන්ගේද පූර්ණ සහයෝගය සහිත සිදු කරන ලදී. ආදෙක ව්‍යාප්තිය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර මාර්ගය සඳහා අත්පත් කර ගත යුතු ඉඩම් හඳුනාගෙන සලකුණු කර තිබේ. ආතුද ව්‍යාප්තිය සඳහා ප්‍රතිස්ථාපන සැලසුමක් සකස් කර ඇති අතර එදී අත්පත් කර ගැනීමට නියමිත සියලු ඉඩම් වර්ගීකරණය කොට ලේඛනගත කර ඇත. A4 ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාපටිපාටි අනුව 38 අ ගැසට් නිවේදනය නිකුත් කළ අවසන් වූ බිම් කොටස සඳහා හිමිකම් පරීක්ෂා කිරීමේ අභියාචනා පැමිණි බාර ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. 5 ඊයට 4 සඳහන් කළ පරිදි 38 ගැසට් නිවේදනය නිකුත් කර අවසන් වූ බිම් කොටස් සදා තැක්සරු කිරීමේ කටයුතුද ආරම්භ කර පවතින අතර අභියාචනා පැමිණි බාර ගැනීම හා පරීක්ෂා කිරීම අවසන් වූ පසුව 17 නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව වන්ද ගෙවීම ආරම්භ කිරීම නියමිතය. කොටස් කඩවත වීරිගම මහජන චීන සමූහ ආණ්ඩුවේ එක්සිම් බැංක් ලෝන් යටතේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඉදිකිරීම් කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් වී ඇත. නාගීසුම අනුමත වනතුරු කොන්ත්‍රාත්කරු විසින් තම මූල්‍ය ධනය යොදවා මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. 2 මීරිගම කුරුණෑගල කොටස
ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. පුතුහර ගලගෙදර ජපාන තානාපති කාර්යාලයේ සහයෝගය මත ජපාන ටෝකියෝ මිත්සුබිෂි බැංකුව මගින් පිරිනැමීමට යෝජිත ණය මුදලක් යටතේ මධ්‍ය බාධිවිගේ මාර්ගයේ තුන්වන කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. කුරුණෑගල දඹුල්ල රජරණ නවෝදය විවිධම පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සිදු වෙමින් පවතී. මේ සඳහා ණය මුදල් ලබා දීම මහජන චීන සමූහ ආණ්ඩුවේ එක්සිම් බැංකුවේ කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධ අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇත. අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු ඇමතුමනි, දැන් මේ වෙද්දී මිහිරිගම වඳුරව ඉඳලා විල්වත්ත දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසක් පස් පුරෝගෙන එහි මං හිතන්නේ මේ ඒ කුඹුරු ඉඩම් හරහා ඒ අත්පත් කරගත්තු ඉඩම්වල සංවර්ධන කටයුතු පැවතෙනවා. මේ ඉඩම්වලට මේ ගම්වලට ඇවිල්ලා මේ නිලධාරීන් මහමාර්ග දෙපාර්තමේන්තුවේ ඔබතුමාගේ අමාත්‍යාංශ නිලධාරීන් පොරොන්දු වෙලා තියෙනවා පවතින වටිනාකම වගේ පස් ගුණයක් රජයේ තක්සේරුව ඉදිරියට බලලා මේ මුදල් ගෙවනවා කියලා. එතකොට අද වෙද්දී මිනිස්සු කළු කොඩි ඇදලා මිනිස්සු පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ තක්සේරුව බලපුවාම මේ ඉඩමකට රුපියල් 35000 40000 වගේ ගාණක් ඉදලා උපරිම 75000 80000 වගේ ගාණක් වෙනකම් විතරයි ගොඩ ඉඩම් වලට ලැබෙන තක්සේරුවක් තියෙන්නේ. එතකොට මේ ගැන ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද? ඒ වගේම මේක වැඩි කරන්න හෝ මෙතනින් ඉදිරියට යන්න ඔබතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තක්සේරු කරන්නේ අපි නෙවෙයි. තක්සේරු කරන්නේ තක්සේරු වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඉතින් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු අනුව තමයි අපි ඒ ගෙවීම් කරන්නේ. මම ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම කුඹුරකට පර්ච් එකට බිල තිබ්බේ රුපියල් 4500යි. මේ පාර පටන් ගන්න කලින් දැන් අපි ගෙවනවා 11000 පර්ච් එකට. ඉතින් මහාමාර්ග දෙපාර්තමේන්තුව මේක තක්සේරු කරන්නේ නැහැ. වැලියුේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තක්සේරු අනුව අපි ගෙවනවා. ඒ අය අකමැති නම් ඒ අයට අභියාචනා කරන්නත් ඉඩ තියෙනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේකට සහයෝගය දෙන්න.
ඒ වගේම දිසාපතිතුමා දැනුම් දෙන්නේ 5000ත් 7500ත් විතරයි කුඹුරු ඉඩම් වලට කියලා. නමුත් විරෝධතා මැද්දේ දැන් ඉදිකිරීම කරගෙන යනවා.
කුඹුරු ඉඩම් කියන්නේ පර්ච් එකකටද?
පර්ච් එකකට.
නෑ, ඒක වැරදි. කුඹුරු ඉඩම් ඒක සම්පූර්ණයෙන් වැරදි. මම කියන්නේ තක්සේරුව දෙපාර්තමේන්තුවෙන් දෙන තොරතුරු. පර්ච් එකකට 11000ක් ගෙවනවා. කුඹුරු ඉඩම් පර්ච් එකකට.
ඒ වගේම මේකේ බයි රෝඩ් එකක්, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේකේ බයි රෝඩ් එකක් සඳහන් කරලා තියෙනවා. වරකපොළ ඉඳලා නුවරපාර සම්බන්ධ වෙන කොටසේ මිහිරිගම විල්වත්තේ ඉඳලා මිහිරිගම නගරයට මම හිතන්නේ මිහිරිගම ආසනේ විතරක් බිම් කට්ටි 570ක් නම් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. හැබැයි දැන් ප්‍රචාරයක් යනවා මේ මාර්ගය මේක තක්සේරුව බලන්න ගියාම තක්සේරුවෙත් නැහැ, මේ කොටස තක්සේරු කරලා මේ මාර්ගයේ ඉදි වෙන්නේ නැහැ කියලා ඒ බයි රෝඩ් එක. එතකොට දැන් මේ බයි රෝඩ් එක අදාළ වෙන පුද්ගලයින්ට ඉදිකිරීමක් කරගන්නවත්, එහෙම නැත්නම් ඒ වගාවක් කරගන්නවත් කිසිදු ආකාරයක නොහැකියාවක් තියෙනවා. මේ ගැන ඔබතුමා දැනුවත්ද? ඒක ඉදි කරනවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දැන්ට ඉදිකිරීම කටයුතු කරන තීරණය කළා තියෙනවා. හැබැයි වෙනසක් වෙනවනම් මම ඔබතුමාට දන්වන්නම්. අපි මේක සාකච්ඡා කරලා ප්‍රශ්න බෙදගමු.
බොහොම ස්තුතියි.
ගරු විදුරු වික්‍රමනායක මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අහනවා.
කර්මාන්ත වාණිජ කටයුතු ඇමතුමාගේ ඇසින්.
යස්.
ආනා ஹொரண பலநோக்கு கூட்டுறவுச்சங்கத்தின் உடைமையிலிருந்த தங்க நகைகள் முதலில் ஏலம் மூலம் விற்பனை செய்யப்பட்டது. ஏலம் மூலம் விற்பனை செய்ய முடியாத நகைகள் சங்கத்தின் பணிப்பாளர் சபையினால் எடுக்கப்பட்ட தீர்மானத்தின் பிரகாரம் ஆகக்கூடிய விலையை சமர்ப்பித்த தனிநபர் ஒருவருக்கு விற்கப்பட்டது. ஆனால் ரெண்டு, தீர்மானம் செயல்படுத்தப்பட்டுள்ளது. ஹொரண காவல்துறையினர் போலீஸ் ஹொரண நீதிவான் நீதிமன்றத்தில் இந்த விடயம் தொடர்பாக 99-742 இலக்க வழக்கொன்றினை தாக்கல் செய்துள்ளார். ஆனால் மூன்று, அரிசி கருவாடு போன்ற பொருட்களை கொள்வனவு செய்கையில் தரகு பெற்றுக்கொள் சம்பந்தமாக தலைவர் மற்றும் சில தனிப்பட்டவர்களின் ஊழல் நடவடிக்கைகள் தொடர்பாக இதுவரை முறைப்பாடுகள் கிடைக்கப்பெறவில்லை. பொருட்களை கொள்வனவு செய்யும் போது கொள்வனவு செய்வதற்கான நடைமுறை விதிகள் பின்பற்றப்பட்டுள்ளதாக சொல்லப்படுகின்றது. ஆவண்ணா, இந்த விடயம் அதிகாரம் மாற்றப்பட்ட விடயம் ஆகையால் மேல் மாகாண கூட்டுறவு ஆணையாளர் இவ்விடயம் தொடர்பாக தற்போது விசாரணைகளை மேற்கொண்டு வருகிறார். இது வடமா அதாவது மேல் மாகாண சபையின் அதிகாரத்துக்கு உட்பட்ட ஆணையாளரை செய்து வருகிறார். ஈனா, இது இடமில்லை.
கதாநாயகத்துமணி மகே பலவினி அத்தூர் பிரச்சனை அடிக்கிட்ட இதிரிபாத் கரான்னு சமூபகாரிக்கான நிதாகினின்னு எவுது அப்படி நியமிக்க நெகிட்டவான்னு புழுவான் அப்பே ரட்டே ஆர்த்திகேட்டு விசால தாயகத்தை லபாகான்னு புழுவாம் தேசபாலங்கே சா நிலதாரிங்கி அத்தனோமத்திக கிரியாணி சா மே சமூபகார வியாபாரே தினந்தின கடாகின வட்டினோம் கொரோனா விவித சேவா சம்பகார சமித்தி அதிகாரி எமதி துமணி லாப லபன ஆயத்தனை போட்டாய் பரிவர்த்தனை வேலை அதிபுணி மீட்டு அவருது கிபேக்கு பேர் இதோட மே வர்த்தமான கண்டாயம் தேவனி வத்தாவட்டா தென் ஏ கட்டியுத்து கருகின் யானோ அன்னே கட்டியுத்து கிரிமிதி தமாய் மே அக்கட்டியுத்துக்காங் அப்பி தேக்கே மை பரவடி அத்துரு பிரச்சனையடி மங்குபத்துமாக அஹான்னி சாமான நீதியாக்தியனோ ரன்பஹண்ட வெந்தேசியதி பலவினி தினேம் பாசே தின தாகத்தரகட பாசே தமாய் நவத்த வத்தாவா வெந்தேசிய கலையுத்து எசே கர திபேத
கரு மந்திரத்துமணி மே சம்பகார பாலனீகரணே பலாத் சபாவை நான் மங்க கியனேக மிக அப்பி அர தாத்துன வதந்தி மிக பசுவா அப்பே அமாத்தியான் கிசிம சம்பந்தியாக்ன ஏ அதால கொமசாரிஸ்து மத்தக்க கணுதுன்னு கரண் எவனத்தான் மே சம்பகார தெக்க மம லைன் மினிஸ்டர் நிசா மபத்துமா ஹாப்பு உத்தரேகட்ட மம இகொள்ளுக்கு அஹல ஆலா துண்ண உத்தரையா ஏ பலாத்சபாவ துண்ண உத்தரையா மம பத்துமாட்ட லபாதுண்ணே எத்தட்டம மே சம்பந்தவ மைத்தன்னே பலாத் அமாத்தியான்சத்தக்க சம்பகார எமத்தி வரியாத்தக்க ஒபத்துமா கதா கரலா மே சம்பந்தவ ஏக விசுந்துமா கத்துத்துமா ஏக ஹரி மேக எத்தட்டம எமத்தி வரியா ஹெட்டியட்ட மத்தியம ஆண்டு எமத்தி வரியாட்ட கிசிதியாக கரண்டதியாக நேமத்தன்
தவதுரட்டாத் மேகன கதாகிரிமே பலாக் நதிபாவ மட்ட தேரேன்னி ஏனிசா மகே இத்துரு அத்துரு பிரஷ்ன ஆன்னித் நே மம எமதிதுமாத் தெக்க புத்கலிகோ கதாகல்ல வலவு மேகட முகாத்த கண்ண புலுவாம் பியவர் கிலா மா ஒபுதுமாகே இல்லி மக்கரனோ மே ரட்டே ஆயத்தன பிலிமாதவ சா மூல்ய பாலனே பிலிமாதவ சம்பூர்ண வகக்கீம தியன்னே பார்லிமேன் துவட்டாய் ஏகன அமதக நுகர கரு அமாத்திய வருன் உத்தர தீலா ஏவா பிலிமந்த சோயா பலிமா கலியுத்துய் அன்னே பிலிமந்த மா உபதுமாட சீபாத் கண்ணோ
உபதுமாட கேண்டோன தஹத்துன அதனே பசுவா ஏக நே ஏகாய் ஏக பலாசபாவட பலே தீல தினே ஹொந்தாய் அபி சாக சாக லைக விஷந்தம் ஹொந்தாய்
ஹொந்தாய்
ගරු ඩලස් ලහප්තර මෙතුමා, ගරු නලින්ද ජතිස මහතා,
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
උසස් අධ්‍යාපන මාර්ග මෙතුමාගෙන්, උසස් අධ්‍යාපන සහ මාමාර්ග මෙතුමාගෙන් ඇසීමට
ආයක මේ සඳහන් කළුතර නාගොඩ නෑබඩ මාර්ගයේ ව්‍යාප්ති දෙකක් යටතේ ක්‍රියාත්මක කර ඇත. එනම් කටකුරුද නාගොඩ මාර්ග ව්‍යාප්තිය, නාගොඩ නෑබඩ මාර්ග ව්‍යාප්තිය. කටකුරුද නාගොඩ මාර්ග ව්‍යාප්තිය වෙනුවෙන් 21,25,33,121.95 නාගොඩ නෑබඩ ව්‍යාප්තිය වෙනුවෙන් 150,60,19,417.25. දෙක, කටුකුරුද නාගොඩ මාර්ගයේ ව්‍යාප්තිය මාර්ගයේ සම්පූර්ණ පල්ලම මීටර 12,16 අතර පවති. නාගොඩ නෑබඩ මාර්ග ව්‍යාප්තිය මාර්ගයේ සම්පූර්ණ පල්ලම මීටර 10.6. 3, වන්දිගේ වැයත ගෙවීම් විස්තර සම්පූර්ණ ඇමනුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ කටුකුරුන්ද නාගොඩ කොටසේ වන්දි ගෙවලා තියෙනවා. නමුත් නාගොඩ නෑබඩ කොටසේ යම් යම් ස්ථානවල වන්දි ගෙවල නැහැ. මම මේ සාකච්ඡා කරන්නේ බෝම්බෝල මංකඩ නගරය ආශ්‍රිතව ව්‍යාපාරික පුංචි කඩ 25ක් විතර තියෙනවා. ඒක ඉවත් කරගන්න බෑ, පාර පළල් කරගන්න. නමුත් මේ ව්‍යාපෘති දෙකට ණය අරගෙන තිබෙන්නේ ක්‍රම දෙකකට නිසා අර නෑබඩ නාගොඩ ව්‍යාපෘතියට වන්දි ගෙවන්න අමාරුයි කියලා තමයි කියන්නේ. නමුත් හානි වෙනකොට දේපළ කාටත් වන්දි ගෙවීම තමයි සාධාරණ ප්‍රතිපත්තිය. සමන් අහන්න කැමති, ඒ ජනතාවට සාධාරණ වන්දි මුදලක් ගෙවලා මේ මාර්ගයේ නිසි පරිදි පුරුල් කරන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
ගරු මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම අපේ ප්‍රබන්ධයක් නැහැ. සමහර අය වන්දි ප්‍රමාණවත් නැහැ කියලා ඇවිටිලි කරනවා. ඉතින් ඒක තමයි ප්‍රබන්ධයේ. ඉතින් ලාක් සුපර් ලාක් මණ්ඩල වලට ඒ අය අභියාචන ඉදිරිපත් කළා තියෙන ප්‍රබන්ධයේ තියෙන්නේ ඒක නිසා.
නැහැ, මේකේ තිබෙන්නේ මම ඔබතුමත් එක්ක කලින් සාකච්ඡා කරා අමාත්‍යංශයේදී. මේ ප්‍රශ්නේ තිබෙන්නේ මේ නාගොඩ නෑබඩ මාර්ගයේ බෝම්බෝල කොටසේ කඩ ඉවත් කිරීම සඳහා කඩ 25යි තිබෙන්නේ. සාමාන්‍ය මිලියන 25ක තියෙක වන්දියක් තමයි දෙන්න ඕන. ඒක ඉවත් කරගන්න වන්දි වලට මුදල් වෙන් කරලා නැති නිසා කඩ ඉවත් වෙන්නේත් නැහැ, පාර පළල් වෙන්නේත්
නැහැ.
ඒ තියෙන තක්සේරු කරලා වන්දි මුදල් ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. ඒක තක්සේරු කරලත් නැහැ දිගින් දෙකට. මොකද දැන් ඔබතුමාට කලින් ඔය ප්‍රදේශයේම හිටියා මහාමාර්ග නියෝජ්‍යමතිවරයා කලින් ආණ්ඩුවේ, ඔහුගේ කාලේ ඉඳලා මේ ප්‍රශ්න තිබෙනවා ජනතාවට කියලා තිබෙන්නේ.
මම හොයලා බලන්න. මම මේක වන්දි ප්‍රමාදයක් නැහැ ගරු මන්ත්‍රීතුමා. වන්දියට පුදල් තියෙනවා. මම මේක හොයලා බලන්න. ඇයි මේ කැලේ අත්හැරියේ කියලා.
ඒ වගේම මම යෝජනා කරන්න කැමතියි දැන් මේ දක්ෂිණ තුන්වෙනි අතුරු ප්‍රශ්න. ඔව්.
දෙක.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ඇත්තරම මේ ඉංජිනේරුවන්ගේ උපදෙස්වලට පටහැනිව සමහර ස්ථානවල ප්‍රවේශ මාර්ගය ඉදි කළා තිබෙනවා ප්‍රවේශයන්. දැන් පළවෙනි එක කිලෝමීටර් 6න් කහතුඩුවේ, දෙවෙනි එක කිලෝමීටර් 14න් ගැලණිගම, තුන්වෙනි එක තියෙන කිලෝමීටර් 34න් දොඩංගොඩ. නමුත් මුල් සැලැස්මේ තිබුණේ කිලෝමීටර් 28දී මේ බෝම්බුල ප්‍රදේශය තමයි එක්සිට් එක තිබුණේ. හැබැයි ඒ වෙලාවේ තිබුණේ මේ ඉංජිනේරු උපදෙස් වෙනුවට දේශපාලන අධිකාරිය බලපෑම නිසා එයා අරගෙන ගියා දොඩංගොඩට. දොඩ මේ බෝම්බුල දැම්මනම් එක්සිට් එක නාගොඩ මහරෝහලට කිලෝමීටර් 3යි, ගාලුපාට කිලෝමීටර් 5යි. දැන් දොඩංගොඩ ඉඳලා කිලෝමීටර් 10ක් නාගොඩ මහරෝහලට, කිලෝමීටර් 12ක් ගාලුපාරට. ඇත්තම අර අජිත් මාණ්ඩප්පේරම මන්ත්‍රීතුමා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇක්සිඩන්ට් වෙනකොට ඔහුව රෝහලට ගත කරන්නත් මේ දිග මාර්ගයක් පහු කරගෙන සිද්ධ වුණා. එසම මම ඔබතුමාට යෝජනා කරන්න කැමති කලින් සැලැස්ම තිබුණු විදිහට මේ බෝම්බුවලට නව ප්‍රවේශයක් ලබා දෙන්න කියලා. එහෙම වුණොත් එහෙම මේ වන්දි ප්‍රශ්නේත් බේරගන්න පුළුවන්.
මම ඔබතුමාගේ තර්ක පිළිගන්නවා. මොකද පසුගිය ආණ්ඩුව කාලේ මේ එක්සිට් එක දේශපාලන හේතුන් මත වෙනස් කර බව අපි ඔබතුමාගේ යෝජනා ගැන අපි දැන්ටම සලකා බලාගෙන යනවා.
දයි අජිත් පෙරා මැතිතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා කිරියල මැතිතුමා.
අවසර ඇතුව ඉතාම කෙටි ගරු අමතුමාගේ අනුමැතිය පරිදි දැනට බණ්ඩාරගමත් දොඩංගොඩත් අතර පැල්පොල අලුත් එක්සිට් එකක් හදනවා. ඒ සඳහා සැලසුම් මේ දවස්වල මැනුම් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා ඔය ප්‍රශ්න අවම වෙනවා බව ඔබතුමාට කියන්න කැමතියි.
ගරු සල්මන් මැතිතුමා ඉන්නේ නැහැ. ගරු චමින්ද විජේසේකර මහත්මයා චමින්ද විජේසිරි මැතිතුමා පළාත් සභා පළාත් පාලන මැතිතුමා
අයන්න නැත. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවගේ නමින් තියත්වන පෞද්ගලික ඉනුමක් සම්බන්ධ අනාවරණ නොවේ. ආයන අදාළ නොවේ, අදාළ නොවේ, අදාළ නොවේ, ඈ අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පළාත් සභා මුදල් නීති රෙගුලාසිය අනුව යම් ආධාරයක් මුදලක් හෝ ප්‍රදානයක් ලැබුණම ඒ මුදල් තැන්පත් විය යුත්තේ ගරු අමාත්‍යතුමනි මොන ගිණුමටද?
පළාත් සභාවල අදාළ ගිණුමකට.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය 2015 වර්ෂයේ පෙරපාසල් දරුවෝ කියන්නේ අපි දන්නවා ගරු කතානායකතුමනි, මේ රටේ අනාගතයේ බාරගන්න ඉන්න මුල් අඩිතාලම තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදන මූලික කේන්ද්‍රස්ථානය. ඒ සඳහා ඒ දරුවන්ට පළාත් සභාවෙන් පෙරපාසල් බෑග්යක් ලබා දෙන්නට කටයුතු කරන්නට මුදල් නැහැයි කියලා ප්‍රදේශයේ රාජ්‍ය බැංකු තුනකට ගොපලාත් ප්‍රධානතුමා ලිපියක් යවලා තියෙනවා. ඒ අනුව 135ක මුදලක් ලබා දීලා තියෙනවා මෙන්න මේ කටයුත්තට. හැබැයි පළාත් සභා අරමුදලෙන් පළාත් සභා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 127කුත් මේ සඳහා යොදවලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලින් පෙරපාසල් වලට අවශ්‍ය පොත් බෑග් සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව තමයි මුදල් මදිකමට මේ කියන්නේ රාජ්‍ය බැංකුවලින් ඌව බලත් ප්‍රධාන අමාත්‍යතුමා මේ මුදල් 135 මුදල් ඉල්ලලා තියෙනවා. හැබැයි ඒ මුදල තැන්පත් උනේ චාමර සම්පත් දසනායක පදනමට. පදම රබ තැන්පත් වී යුත්තේ ඔබතුමා කියන කාරණේ කලින් අනුව පළාත් සභා අරමුදල. එහෙනම් මේක හිරුනාලිකාව තුළ පළාත් සභා මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීතුමාත් විවාදය තුමා පිළිගත්තා. 135ක මුදලක් එතුමාගේ මුදලට ගිනුවට ලැබුණා. එහෙමනම් ඔබතුමා දකින්නවද මේක නීති විරෝධී වරදක් හැටියට?
මන්ත්‍රීතුමා මේකේ නෛතික තත්ත්වය දෙන එක්කෙනා දුන්නේ පළාත් සභාවට නැත්තම් පදනමකට හෝ වෙන පුද්ගලික අරමුදලට කියන එක තමයි හොයන්න බල හොයා බලන්න ඕනේ. ඔබතුමාගේ ඔබ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඔබතුමා දිගින් දිගට මහමුතුමාගේ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරනවා. ඔබතුමාත් එක්ක කතා කරලා එකම බල ප්‍රදේශයේ ඉන්න නිසා මේවා निराකරණය කර ඊට වඩා සුදුසුයි කියනවා. ඊයේත් ඔබතුමා මහමුතුමාගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. දිගින් දිගට පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ රේකී අමාත්‍යංශය විතරයි අපි පළාත් සභාවල දත්ත හොයාගෙන තමයි දෙන කරුණුමත් තමයි අපි උත්තර දෙන්නේ. හැබැයි මේක පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහමුතුමාගේ පුද්ගලිකත්වයස අපහාස කිරීමක් හැටියට සලකන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අහනකොට හරියාකාරව දත්ත හොයාගෙන එවැනි ලිපි තියෙනවනේ ඉදිරිපත් කළ එවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. හේතුව කලින්ුත් අර අගමැතිතුමාගේ උපදෙස් පිට මම ඌවපලාතට ගිහිල්ලා පාලමක් විවෘත කිරීමෙන් දැන් මම මට කැඳවන්න සිදු වුණා.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නේ අහන්නට ඉස්සලා මෙතුමාගේ මේ දීර්ඝ කතාවට පුජු උත්තරයක් දෙන්නට වෙනවා. මම
තුන්වෙනි අතුරු ප්‍රශ්න
අහනවා. වගකීමෙන් කිව්වා හිරුනාලිකාව තුළ
තුන්වෙනි අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබතුමා.
ඔබතුමා ඒක අසාධාරණයක් කරන්න එපා මුළුසුනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙතන ප්‍රශ්න ආපු මන්ත්‍රීවරුන්ට ඔබතුමා දීර්ඝ වෙලාවක් දුන්නා. අපි නවක මන්ත්‍රීව හැටියට අපිට මේ අවස්ථාව දෙන්න. අනිත් එක මගේ යහපාලන ආණ්ඩුවක්. ඒතකොට යහපාලන ආණ්ඩුව තුළ ඉන්න හොරු
ආණ්ඩුව
කියන කාරණේ තමයි මේ මන්ත්‍රීවරයා මතු කරන්නේ. එතුමා උත්සාහ දරන්නේ මොකද්ද? එතුමා එතුමාගේ පෞද්ගලික නඩුවකට පෙනී හිටලා ඒක ආරක්ෂා කරන්න එතුමා ඒ කටයුතු කරා. එහෙම කරන්න එපා කරුවා එතුමනි.
ඔව්.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය
එතුමා.
මගේ
කතාව එතුමා මට
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය.
එතුමාගේ නඩුවට පෙනී හිටියා. හැබැයි ඒ මත එතුමාව ආරක්ෂා කිරීමට මට කිසිම උවමනාවක් නැහැ. ඒ එතුමා මගේ නීතිඥ සහාය ගත්තා ඒකයි මේ 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 ඔව් ඔබතුමා ඒ සම්බන්ධ මෙතන මෙතන ප්‍රශ්නෙට ඒව යොමු කිරීම වැරදි
මන්ත්‍රීතුමාට
අරු අගමැතිතුමා
ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා ඒ මං හිතන්නේ අමතිවරු ගැන චෝදනා කරන එක හරිය නෑයි ඇත්ත වශයෙන්ම සාක්ෂි නැත්නම් ඒ නිසා ඔය ඌමනා බණ්ඩාරට ඒක සීමා කරගෙන පිළිතුරු දෙන්න එකයි තියෙන්නේ
ගරු දිසානාගමැතිතුමා
දැන් දැන් ඔබතුමා කියනවනේ මේකට සාක්ෂි ඕන කියලා ඒක ඒක මම පොඩකින් ඒ කියන්නේ බැංකුවට ඒ බැංකුවෙත මහ ඇමතිවරයාගේ නිල ලෙටර් හෙඩ් එක යටතේ තමයි මේ ඉල්ලීම කරලා තිබෙන්නේ මා දන්න නිසා කියන්නේ එතකොට මේ ඉල්ලීම කරලා තිබෙන්නේ නිකම් මේ ලියුමක් යවලා හරි මුණ ගැහලා හරි නෙවෙයි මහ ඇමතිවරයා හැටියට තමයි මේ ඉල්ලීම කරලා තිබෙන්නේ එතකොට ඒ 135 ලැබුණට පස්සේ එහෙමනම් ඒක එන්න ඕන පළාත් සභා අර මුදලට හැබැයි ඒ වෙනුවට එතුමාගේ පුද්ගලික මේ පදනමකට තමයි මේ සල්ලි ටික දාගෙන තියෙන්නේ. ඒක වැරදි. ඒ වගේම ඔබතුමා කියනවා දැන් එතුමාට ඒක ගෙදර ගිහිල්ලා බේරගන්න කියලා. බේරගන්න නම් තියෙන්නේ මේ 35 දෙකට බෙදා ගන්න එක. ඔබතුමා කියන්නේ හොරා කාපු මුදල් බෙදා ගැනීමෙන් විතරයි මේක බේරගන්න පුළුවන් ගමේදී බේරගන්නවා. මේ මන්ත්‍රීවරයා දිගටම මේක කියන්නේ මොහු මුදල් අවභාවිතාවේ යොදවලා තිබෙනවා. පළාත් පාලන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ දීපලම ප්‍රසකිරීමේ අයිතියක් තිබෙනවා. ඔබතුමා කිසිසේත් මේක ආරක්ෂා කරන්න නෙමෙයි. ඇත්ත සිදු වී තිබෙන තත්ත්වය වාර්තා කරන්න. මේක තමයි සිද්ධ වෙලා තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක තා පැහැදිලිව සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා විසින් දිගින් දිගටම ඉදිරිපත් කරා පළාත් සභාවෙත් ඉදිරිපත් කරා මාධ්‍යවලත් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ වගේම මෙතුමා විසින් අවස්ථා ගණනාවකදී මේ ප්‍රශ්නේ මතු කරනවා මේක ලිස්සලා යන්න නෙමෙයි තිබෙන්නේ ඔබතුමා මේක නිශ්චිත වශයෙන් මේ මුදල් ඉල්ලා තිබෙන මහ ඇමතිවරයා ලෙටර් හෙඩ් එකෙන් මහ ඇමතිවරයා ලෙස හැබැයි ඒක සල්ලි දාලා තියෙන්නේ
අවසාන වශයෙන් ගරු ඇමතිතුමා
අනිත් එක ඔබතුමා නඩුවට පෙනී හිටපු නිසාම විශේෂයෙන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන
ඔව්
ආගේ ප්‍රකාශයට මට පැහැදිලි එහෙම සිදු වෙලා තියෙනවා නම් වැරදි ඒ සම්බන්ධයෙන් මම සොයා බලන්න හැබැයි මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා අපිට එහෙම දෙයක් අනාවරණය වෙලා නැහැ ඒ මට ලැබුණු දත්ත අනුව මම දෙන්න උත්තරේ පළාත් සභා සම්බන්ධයෙන් පළාත් සභාව වලින් ලැබෙන උත්තර තමයි රේකිය මාත්‍යංශي උත්තර දෙන්නේ මම මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ පළාත් සභාව වලින් කරුණු අහලා ඒ නිසා මෙතුමා කියනවා නම් ඔබතුමා කියනවා නම් වග කිය යුතු මන්ත්‍රීවරයෙක් හැටිය ඔබතුමා මට කියනවා නම් මේක මම ඒකන සොයා බලන්න මම සොයාබලි මට ප්‍රශ්නයක් නැහැ හැබැයි දිගින් දිගට ඌව මහ ඇමතිතුමා සම්බන්ධයෙන් මෙතුමා ප්‍රශ්න කරනවා හැමදාම ප්‍රශ්නයක් අහනවා අපේ අමාත්‍යංශය දැන් වැඩ නැහැ මෙතුමාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැතුව
අපි ඊළඟ ප්‍රශ්නයට මන්ත්‍රීවරයෙක්ට ප්‍රශ්න අපිට ගන්න බෑ ඇමතිවරයාට තියෙන පැහැදිලි උත්තරයක් ඒකට දෙන්න එකම ස්ථානයක වුණත් ප්‍රශ්න දිගටම එන්න පුළුවන් ඒක නිසා මහ ඇමතිතුමා ගැන දිගින් දිගටම ප්‍රශ්න ඇසීමේ වරදක් නැහැ ඒක මන්ත්‍රීවරයාට තියෙන අයිතිය හොඳයි ප්‍රශ්න අංක 10 ගරු ප්‍රසන්න රණවීර මහතා පැමිණ නැහැ ගරු කනක හේරත් මහතා
මම ආනෝ නියෝජ්‍ය කතානායක
කතානායකතුමනි
පිළිතුර අයන්න එක ලියාපදිංචි තිබූ සේවක අර්ථසාධක අරමුදල් ගිනුම් සංඛ්‍යාව වර්ෂය 2013 139,342 2014 වර්ෂය 145,273 2015 වර්ෂය 144,457 දෙක එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණ යන්න සභාවට දන්වනද 2013 33,655 2014 35,903 2015 34,533 ආයන්න ඉහත පරිදි වර්ගීකරණය කරන ලද පද්ධතියක් දැනට සේවක අර්ථසාධක අරමුදල් සතුව නොමැත. කම්කරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහා බැංකුව ඒ සිට එක්ස් දක්වා වූ අක්ෂරයන් අනුව නම් කරනු ලබන කලාපයන්ට අනුකූලව සේවා යෝජකයන් ලියාපදිංචි කරන දක්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි. එලෙස ලියාපදිංචි වූ සේවා යෝජකයන් යම් සමාජික වෙනුවෙන් දායක මුදලක් ලද විට අදාළ සේවා යෝජකයාට හිමි අක්ෂරය හා අංකය යටතේ එම සමාජිකයා ලියාපදිංචි කෙරේ. ඈ පැන නුනගි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමාගෙන් අහන්න තියෙන පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ඔබතුමා පැහැදිලි කරද්දි කිව්වා ඔබතුමාලා සතුව මෙවැනි වර්ගීකරණයක් නැහැ කියලා. මෙහි මේ නමුත් මා දන්නා තරමින් අවසාන දැන් රජයට අයත් සමාගම් අර්ධ රාජ්‍ය ආයතන කියන තරුණ පිළිබඳව කෙසේ වුවත් පෞද්ගලික අංශයට අදාළව මේ විශේෂම කර්මාන්ත කෘෂිකාර්මික සහ සේවා කියන අංශ වශයෙන් වෙන් කිරීමක් තිබෙනවා. ඒ නිසා ඒ විදිය ඒ ආකාරයට තොරතුරු ලබා දෙන්න බැරිය ඇයි කියන එක මම දැනගන්න කැමතියි මුලින්ම උතුමා.
නෑ මෙතන වාර්තා වෙලා තියෙන මන්තුමා මා සෙන්ට්‍රල් බැංක් එකත් ශ්‍රී ලංකා මහා බැංකුවත් කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ සිට එක්ස් දක්වා වූ අක්ෂරයකට අනුව තමයි කලාපයන්ට වෙන් කළා මේක මේ මුදල් සමාජිකයන්ගේ ගිණුම් වලට බැර කරන්නේ. එහෙම කරනවාට අමතරව මේක එක් එක් මේ වෙන්වෙන් වශයෙන් ඒක සදාහන් කරන්නට එහෙම ක්‍රමයක් නැහැ. ඒ අක්ෂරයට අනුව ඒ ගිණුමට අනුව තමයි ඒක බැර වෙන්නේ.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අක්ෂරය කියලා කියන්නේ ගරු ඇමතුමා ඔබතුමා දන්නවා ඇති දිස්ත්‍රික්කය අතරම. දිස්ත්‍රික්කය දැන් කුරුණෑගල වයි. එතකොට ඒ නිසා දැන් නමුත් මා මේ පිළිබඳව කම්කරු නිලධාරීන්ගෙන් සවා බැලුම අවස්ථාවේදී උන්ගේ පැත්තෙන් මේ නිශ්චිතව මේ කාරුණ ඉදිරිපත් කරනු ලැබුවා. එනිසා ඔබතුමාගේ මා ඉල්ලා සිටිනවා මේක ගැන නැවත සොයා බලන්න කියලා. දෙවෙනි කාරුණ තමයි ගරු ඇමතුමනි, දැන් මේ දත්ත අනුව ඔබතුමා දෙවෙනි කාරුණ තමයි ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම අනුව දැන් මේ අවුරුදු තුන ඇතුළතදී ඔබතුමාට පේනවා අපි මහනුවර දිස්ත්‍රික්කයේ ගත රටේ ප්‍රධානම ආර්ථික පදනමක් තිබෙන දිස්ත්‍රික්ක කීපෙන් එකක් මේවයි රැකියා උත්පාදනය ගත්තා. රැකියා උත්පාදනය ගත්තොත් මේ වර්ෂවල වාර්ෂිකව එකතු වෙන වාර්ෂිකව ශ්‍රම බලකායට එකතු වෙන ප්‍රමාණයක ගත්තට පස්සේ සැලකිය යුතු අඩු මට්ටමක් තිබෙන සමා දැනගන්න කැමති ඔබතුමාලක පැත්තෙන්. දැන් මේක ඍජුවම ඔබතුමාගේ විෂයට සම්බන්ධ නොවනවා කියලා කියන්න පුළුවන් වෙයි සමහර විට. නමුත් දැන් මේ රැකියා උත්පාදනය කියන එකත් එක් ගත්තට පස්සේ ඔබතුමාලා දීලා තියෙන පොරොන්දුත් එක් ගත්තට පස්සේ බරපතල ගැටුමක් තියෙනවා.
2014ට වඩා 2015 අඩුවීමක් තියෙනවා මේ තියෙන මේ ලබා දීලා තියෙන තොරතුරු වලට අනුව. නමුත් 2016 දැන් අපි මේ ගැන අලුතෙන් සොයා බලලා වෙනම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා මන්ත්‍රීතුමා. අපි ඒ ගැන ඔයලා බලලා 2016ත් එක්ක සාපේක්ෂව බලලා අපි ඒ ගැන කටයුතු කරමු. මම ඔබතුමාට ඒ විස්තර වෙනම ලබා දෙන්නම්.
අතුරු ප්‍රශ්නයේ ගරු අමතුමනි, ඔබතුමා දන්නවා දැන් මේ අංක සාමාන්‍යයෙන් සම්මතය තියෙන්නේ යම්කිසි ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එදිනම නැතිනම් සාමාන්‍ය ප්‍රැක්ටිස් එක අනුව එදිනම මේ අංක ලබා ගැනීමට කටයුතු කළ යුතුයි කියන. නමුත් ඔබතුමා දන්නවා රාජ්‍ය ආයතනවල පවා සේවක සේවිකාවන් විශාල ප්‍රමාණය මේවැනි ආකාරයකට ඔවුන්ට මේ ගිණුම් ලබා නොදී විශාල වශයෙන් කටයුතු කරගෙන යනවා රාජ්‍ය ආයතන ඒවට සම්බන්ධ කරගන්න සේවක සේවිකාවන්. ඒ වගේම රටේ ප්‍රධාන සමාගම් මා වගකීමෙන්ම කියනවා ඔය සුපර් මාකට් රාශියක් තිබෙනවා ලංකාවේ ප්‍රධාන සුපර් මාකට් ගණනාවක්. ඒවයි සේවක සේවිකාවන් එක 20,000කට වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා ඒ විවිධ සමාගම් වලට අයිති. ඔවුන්ට මේ අංකයක් ලැබෙන්නේ අවුරුදු දෙකක් වැඩ කළාට පස්සේ. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලාස ඉන්නවා මේ ගොඩාක් පුංචි තැනක දෙන්නේ තුන් දෙනෙක්ගේ ප්‍රශ්නට වඩා මේ ප්‍රධාන සමාගම් වලින් පවා සේවකත්ව සාධක අරමුදල ලියාපදිංචි නොකර මේක සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන්ද සොයා බලන්න.
කියන හොයලා බලලා වාර්තාවක් ඔබතුමාට සපයන්න.
ඉන්නවා. තුන්වෙනි අතුරු ප්‍රශ්නේ දිසානායකතුමා.
මේ මම දැනගන්න කැමති ඊයේත් මේ පිළිබඳ පාර්ලිමේන්තුව අදහස් ඉදිරිපත් වුණා. ඔව් ඒකනේ කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ වර්ධනයක් කරන එක ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ මේ නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ. ඔබතුමා පිළිතුරක් ලබා දෙනවද ඒක ගැන?
මම පැහැදිලි කිරීමක් කරනවා මේකට පස්සේ. ඒක දෙනවද? කලින් කිව්වනම් ඒ උත්තරේ දෙනවා මම.
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා 13 වෙනි ප්‍රශ්නේ. මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. කර්මාන්තා වාණිජ කටයුතුමා.
I need a 2 weeks time.
සති දෙකක් කල් ඉල්ලනවා. දෙවනි වර කියවීම ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 5 කල්ලිලනවද සභාගත කරනවා
කවුද අහන්නේ සභාගත කරනවා
දල සලහ පෙරු මැතුමා වෙනුවෙන්
ප්‍රශ්න අහනවා
ඒ ප්‍රශ්නේ අහනවා සභාගත කරනවා සභාගත කරමු ප්‍රශ්නාංක 7 Shanti Siskandara Samatmi Venuven. From TNA member, anybody is asking that question? You asking that question? That ekya pratipa uttare sati dekin deyak kallena hodai. Salman Mantuma asana adhyapana mantuma gen e prashne asanawada kawuru? Salman Mantuma e prashne සභාගත කරනවා ප්‍රශ්නාංක 10 ප්‍රසන්න රණවීර මහතා
අහනවද
ප්‍රශ්නය අසනවා අපෝදා කමලාකර මහත්මයාගේ ඇසීමට ඒ ප්‍රශ්න
නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා
සභාගත
ඇවිල්ලා
ඉන්නේ අනුර ප්‍රදේශ මහතා
උත්තරේ සූදානම් නමුත් ඒකේ පොඩි වෙනස්කම් කිහිපයක් තිබෙනවා ඒ නිසා මට සති දෙක කාලයක් දෙන්න මේ
දැන් සති දෙකක්
සංශෝධනයක් කරන්න අවශ්‍යයි
හොඳයි
ගම් වතුර ඇවිල්ලා මාස 5යි ගම් වතුර ඇවිල්ලා මාස 5යි තාම ගෙවලා
නැහැ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23.2 යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 23.2
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන 23.2 යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික බැංකුවක් වන මහජන බැංකුවේ ඩිජිටල්කරණයට අදාළ හාඩ්වෙයාර් මිලදී ගැනීම සඳහා එක්තරා සමාගමක් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.5 සිට 5.5 දක්වා විචල්‍ය කිරීමේ අරමුණ ඇතිව මෙකී ඝනදෙනුවට අදාළ ලිපි ලේඛන මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බැවින්ද ඊට පස්සේ ඊට සම්බන්ධව රුපියල් කෝටි 70ක් පමණ සුවිශාල ඝනදෙනුවට අදාළ ටෙන්ඩර් කැඳවීම දින 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී සිදු කළ බවට වාර්තා වී ඇති බැවින්ද මෙම ඝනදෙනුවෙන් මහජන බැංකුවට සිදුවිය හැකි අතිවිශාල අලාභය පිළිබඳ ලිඛිත සාක්ෂි අගෝස්තු 29 වෙනි දින ගරු අග්‍රාමාත්‍ය කාර්යාලයට බාර දුන් බව ලැබී ඇති වාර්තාව මම විශේෂයෙන් කැමති ලංකාදීප පුවත්පත මේක ඇමතුමා උත්තර දෙන්න බලාපොරොත්තු වෙන නිසා ලංකාදීප පුවත්පත අගෝස්තු 30 මහජන බැංකුවේ කෝටි 70ක ටෙන්ඩරය අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු සාක්ෂි බාර දෙති. මහජන බැංකුවේ ඩිජිටල්කරණය සඳහා අදාළ දුඩංග මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන රුපියල් කෝටි 70ක ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක අධිගණන දෙනුවට අදාළ සියලු ලිඛිත සාක්ෂි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ බාර දෙනු ලැබීය. මෙම ටෙන්ඩරයට අදාළ සියලු ලිඛිත වාර්තා මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබා දීම විශේෂත්වයකි. මම ඊට වඩා ඒ වාර්තාව තියෙන ඔබතුමා ළඟත් ඇති මේ පුවත්පත, ලංකාදීප පුවත්පත, ටයිම්ස් ආයතනය මේ අග්‍රාමාත්‍ය කාර්යාලයට බාර දීලා තියෙන නිසා මහත් වූ ආන්දෝලනයක තුඩදී ඇති මෙකී ටෙන්ඩර් මගඩිය ලෙස තවමත් සැලකෙන නිසා මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කොට එකී විමර්ශන වාර්තාව කඩිනමින් මෙම සභාවට හා සභාවට ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේදී ඒ සම්බන්ධ ප්‍රකාශයක් කරන්න ඉල්ලා සිටින්නේ මහජන බැංකුව මේ රටේ ප්‍රධාන ජාතික බැංකුවක් වගේම දීර්ඝ කාලයක් විවිධ ගැටලු අභියෝග මැදියේ එන අවස්ථාවලදී අපි පාර්ලිමේන්තුවේ මේට ප්‍රථම මමත් බන්දුල ගුණවන්ත මන්ත්‍රීතුමා 1980 කාල පරිච්ඡේදෙත් ලක්ෂ්මණ කියලා මන්තුමාට මතක ඇති මහා පැත් ඉන්නකොට අපි මහජන බැංකුව කඩාවැටීමට කර එවැනි ක්‍රියාමාර්ග නවත්වා ගැනීමට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා මැදිහත් වුණා. ඒ නිසා ගරු ඇමතුමා මේ පිළිබඳ කරුණු පැහැදිලි කරනවා නම් හොඳයි. මොකද මහජන බැංකුව අද මම ප්‍රශ්නේ හමාර කරනවා. මහජන බැංකුව අද යම් යම් පුවත්පත් වලට විරුද්ධව මහජන බැංකුවේ මුදලින් දැන්වීම් දමා ලක්ෂ සංඛ්‍යාත මුදලක් දැන්වීම් දවා යම් යම් පුවත්පත් වලට පහර දීම සුදුසු නැහැ පරීක්ෂණයක් යනකොට මේ මහජන ආයතනයක් මහජන බැංකුවක් මූල්‍ය ආයතනයේ ඉතාම වැදගත්ම මූල්‍ය ආයතන වලින් එකක්. ඒ නිසා ඔබතුමාගේ අවශ්‍යරයක් ඇතිවද මේ වැනි දැන්වීමක් පළ කරන්න. ඒ කියන්නේ ලංකාදීපයට පත්තරේට වේවා ටයිම්ස් ආයතනයට වේවා ඩේලි මිරරට වේවා ද මේ චෝදනාව මුදල් වියදම් කරලා පළ කරලා තියෙන්නේ. ඇයි ප්‍රවෘත්තියක් නිවැරදිව පළ කරලා අග්‍රාමාත්‍ය කාර්යාලයට අධ්‍යක්ෂකවරුන් දෙන්නේ මේ පිළිබඳ ලිපිගොනු යවන ඒක පරීක්ෂා කරලා හමාර වුණාට වෙනකන්වත් ඉවසීමෙන් ඉන්න බැරි. ඒක නිසා ගරු ඇමතුමා මේ පිළිබඳ පිළිතුරු දෙනවා නම් මම අගය කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාට ලැබුණු සියලු ලියකියවිලි අදාළ අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇමතුමා ප්‍රකාශයක් කරයි.
නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපි කල් ඉල්ලනවා අද ඉදිරිපත් කරපු එක ගැන හොයලා බලලා බොහොම විධිමත් ප්‍රකාශයක් කරන්න ඇමතිතුමා මේ ප්‍රකාශය කරයි. මෙතන කියන්න කැමති අමාත්‍යංශයේ අවසරයක් ගන්නේ නැහැ බැංකුවක් මොකක් හරි ප්‍රකාශයක් කරනකොට ඒ බැංකුවලට ආයතනවලට අපි සම්පූර්ණයෙන්ම ස්වාධීනත්වයේ දීලා තිනවා ඒවා වාණිජ මට්ටමෙන් ගෙන යන්න. මේකයි අලුත් ක්‍රමය. ඒ වගේම මහජන බැංකුව කඩා වැටෙන්න කිසිම ඉඩකඩක් තියන්නේත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් මෙතන සඳහන් කළ යුතුයි. ඉතින් අපිට අවසර දුන්නොත් ඊළඟ පාර්ලිමේන්තුවේ දවසේ අපි පූර්ණ පිළිතුරක් ලබා දෙනවා.
දිසානායකතුමා,
මතුමා, දැන් ඔබතුමා ඒ කියන්නේ දීර්ඝ පිළිතුරක් ලබා දෙන නිසාම ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ කියන්නේ මේ මුදුකාංග පද්ධතියක් සවිකර ගැනීම පිළිබඳ ටෙන්ඩර් පටිපාටියේදී තමයි මේ මිලියන 700කට ආසන්න මුදල් ප්‍රමාණයක් අවභාවිතාවේ යෙදුණා යයි කියලා මේ චෝදනාව තිබෙන්නේ. පෞගේ සති කීපය ඇතුළතම ලංකාවේ ප්‍රධාන ජාතික පුවත් ගණනාවකම මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පළ වී තිබෙනවා. ඒ නිසා සැබවින්ම මේ පිළිබඳව යම් මන්ත්‍රීවරේ ප්‍රකාශයට පත් කරන්න පෙර තමයි අමාත්‍යංශ විසින් මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබුණා. හැබැයි කිසිසේත්ම මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතුව මහජන බැංකුව දැන් පෙළඹිලා තිබෙනවා. මොකද ඒක තිබෙන්නේ එහි සභාපතිවරයාගේ හරි මේ තීරණය ගත්ත අධ්‍යක්ෂවරුන්ගේ මුදල් නෙවෙයි. මහජන බැංකුවේ තිබෙන්නේ මේ රටේ ජනතාවගේ තැන්පත් මුදල්. ඒ තැන්පත් මුදල් වල බාරකාරත්වය තමයි ඔවුන්ට තිබෙන්නේ. හැබැයි දැන් සිදු වී තිබෙන දේ තමයි මේ මහජනයාගේ තැන්පත් මුදල් උපයෝගී කරගෙන අද මහජන බැංකුව තමන්ගේ අවභාවිතාවේ යෙදුණු කාර්ය වසා ගැනීම වෙනුවෙන් අද මාධ්‍ය දැන්වීම පළ කරනවා. දැන් ගරු කතානායකතුමනේ මේ විදියට ගියොත් මොකක් හරි ආයතනයක් පිළිබඳ චෝදනාවක් ඉදිරිපත් වුණාම හැම ආයතනයක්ම පත්‍ර දැන්වීම වලින් පිළිතුරු දෙන්න ගියොත් මේක කොතනින්ද කෙලවර වෙන්නේ? මොකක් අධ්‍යාපන අමාත්‍යංශ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනකොට ඒ අමාත්‍යංශයේ පත්‍රිකාව මේ පත්‍ර පරිසර අමාත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනකොට ඒ අමාත්‍යංශයේ පත්‍ර දැන්වීම දානවා. දැන් පත්‍ර දැන්වීම දාන එක නෙමෙයි වැඩි. මේ මහජනයාගේ මුදල් තමයි මහජන බැංකුවේ තිබෙන්නේ. මේ මහජන බැංකුවේ මුදල් උපයෝග කරගෙන වංචාව වසා ගැනීම වෙනුවෙන් දැන් දැන්වීම පළ කරන තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඔබතුමා කී මම අවසන් කරනවා. ඔබතුමා කියන කාරී වාණිජ මට්ටමින් එම බැංකුව ප්‍රවර්ධනය සඳහා දැන්වීම දාන්න එම බැංකුවේ අලුත් ව්‍යාපෘති හඳුන්වා දෙන්න දැන්වීම දානක වෙනම කතාවක්. හැබැයි ඒකට ස්වාධීනත්වයේ බැංකුවට තිබෙනවා. හැබැයි මෙතන සිදු වී තිබෙන දේ තමයි ගනුදෙනුව පිළිබඳ වාර්තා වුණාට පස්සේ ඒ ගනුදෙනුව නිරවුල් කර ගැනීම වෙනුවෙන් තමයි ඒට ප්‍රතිපක්ෂ ලෙස තමයි මේ පිළිතුරු සැපීම තමයි දැන්වීම රැ සිදු කරලා තිබෙන්නේ. එනිසා ඒ කිසිසේත්ම යෝග්‍ය නැහැ. එනිසා ඔබතුමා සවිස්තරාත්මක වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉතයි අද ඉදිරිපත් කරනවා තමයි වඩාත් යෝග්‍ය. ඇත්තටම ඔබතුමාට කළ යුතු තිබුණේ පත්තරවල යනකොට මේක පාර්ලිමේන්තුවේ කියන්න. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් මේ ප්‍රශ්න නගන්න පෙරත් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ රවුල් කළ යුතු තිබුණා. එනිසා ඉක්මනින්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතුයි.
දැයි බොහොම සුති මන්ත්‍රීතුමනි පොඩක් කතානායකතුමනි විනාඩියෙන් කියන්න මන්ත්‍රීතුමනි පත්තරවල
ඉරාන් වික්‍රමතුමා
මන්ත්‍රීතුමනි පත්තරවල පළවෙන සියලු දෙයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කළ යුතුද නැද්ද කියන එක ඇමතිතුමා තීරණය කළ යුතුයි. නමුත් ඊයේ තමයි මේ පත්තරවල මේ ඔබතුමා කියපු දැන්වීම ඊයේ තමයි දැන්වීම තිබුණේ. ඉතින් ඊයේ දැන්වීම තිබුණ නිසා මම දැම්මම ප්‍රකාශයක් කරනවා ඒ දැන්වීම සුදුසුද නැද්ද කියන එක පිළිබඳව මගේ මතෙත් ඒක සුදුසු නැහැ කියන එකයි. නමුත් ඒ කරුණ පිළිබඳව සොයලා බලලා අපි සම්පූර්ණ විස්තරයක් පාර්ලිමේන්තුවට දෙනවා.
ගරු බන්දුල ගුණවැත්තුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පුවත්පත් දැන්වීම ගැන නෙමෙයි ප්‍රශ්නේ. ඒ දැන්වීමේ පළ කරලා තියෙනවා මෙලෙසින් මේ වන විට එක්තරා පුවත්පත් සභාගමක් පමණක් ද්වේෂ සහගතව බැංකුව අපකීර්තියට පත් කිරීමේ චේතනාවෙන් පුන පුනා හුවා දක්වන අන්දමේ කිසිදු වංචාවක් සිදු වී නොමැති බව අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. එහි සඳහන් වෙනවා මේ වන විට එක්තරා පුවත්පත් සමාගමක්. එතකොට මේක මාධ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මාධ්‍යයක් විසින් යම්කිසි වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් හෙළිදරව් කළොත් ඒ මාධ්‍ය ආයතනවලට දැන්වීම ලබා දෙන ආයතනයක් විශේෂයෙන් සඳහන් කරනවා එක්තරා මේ පුවත්පත් ආයතනයකට තමයි මේ අවශ්‍යතාවය තියෙන්නේ කියලා. ඒක මේ රටේ මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල ලෙස එල්ල කළ පහරක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
හොඳයි, පැහැදිලි. හොඳයි. එමනම් මේ අතර ඉදින් අපේ ඔක්කොම කැමති මහජන බැංකුව දියුණු වෙනවට පෞද්ගලික අංශයේ බැංකුවත් මේක පරිගණක පද්ධතියක් ඇවිල්ලා දියුණු වෙන එක ගැන උනන්දුවෙන් ඉන්නවා. ඒ ගැනත් අපි කල්පනායෙන් ඉන්න වෙනවා කියලා මම හිතන්නේ. මොකද මේක පරිගණක පද්ධතිය අලුතෙන් ඇවිල්ලා දියුණු නැත්නම් අපේ මහජන බැංකුවේ දියුණුවටත් බලපාන්න පුළුවන්. ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න. කෙසේ වෙතත් ඊළඟට අපිට තියෙන්නේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී වීඩ දවස්
අමාත්‍යංශයේ ප්‍රශ්න කරන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊයේ ප්‍රශ්නයක් මතු කරුවා. එමෙසේ ඒකට උත්තර දෙන්න අපේ ඇමතුමා ඉන්නවා.
ඔබතුමාගේ කතාව රවින්ද සමරිය මන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත්
අනුකුමාර ස්ථානායක මන්ත්‍රීතුමාත් කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ගේ වැඩවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා. මේ සඳහා කෙටියෙන් මම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. වසර 93ක් පමණ පැරණි කම්කරු දෙපාර්තමේන්තුව වත්මන් පරිපාලන සංවර්ධන හා නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සඳහා ගැළපෙන පරිදි ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ගරු කම්කරුවා වෘත්ති සමිතා අමාත්‍ය ඩබ්ලිව් ජී සෙනවිරත්න මැතිතුමා විසින් 2015/9/21 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 14A පරිච්ඡේදයේ යටතේ පැවරි ඇති බලතල අනුව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීමට කමිටුවක් පත් කරන ලදී. කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ මහින්ද මඩිහේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කරන ලද අතර ඒ සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශ පරිපාලන නිලධාරීන් හා කම්කරු විශේෂේස්ත්‍රයේ අධ්‍යක්ෂ ඇති විශ්‍රාමික නිලධාරීන් සමාජිකත්වයේ දරයි. මේ වාර්තාව මාස 3ක කාලයක් තුල නිමා කිරීමට තීරණය කර ඇත. මෙම කමිටුව සඳහා විශේෂ අංශ විවිධ අංශවලින් අදහස් හා යෝජනා ලබාගත් අතර රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ නියෝජිත කණ්ඩායමක්ද ඒ සඳහා අදහස් හා යෝජනා ලබා දී ඇත. දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම කමිටුව සඳහා අවශ්‍ය තොරතුරු දත්ත ලබා දෙමින් ඵලදායීව මෙන්ම කඩින්මින් මෙම කටයුත්ත අවසන් කිරීමට සහාය ලබා දෙයි. මීට සමගාමීව කම්කරු නිලධාරීන් විසින් කම්කරු සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඉදිරිපත් කරන ලද අතර පෙරසකස් කරන ලද ශ්‍රී ලංකා කම්කරු සබඳතා සේවය ලෙස සේවා ව්‍යවස්ථාවක කිටුම්පතක් කොමසාරිස් ජනරාල්ට අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබින. ඒ යෝජිත ව්‍යවස්ථාව අනුව MN5 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන කම්කරු නිලධාරීන් SL1 වැටුප් කාණ්ඩය යටතේ දැනට කම්කරු සහකාර කොමසාරිස්වරුන් ලබන වැටුප් ගණයට තත්ත්වය උසස් කරන ලෙස ඉල්ලා ඇත. පවත්වා බඳවා ගැනීමේ පරිපාටියට අනුව කම්කරු නිලධාරියෙකු ලෙස වසර 10ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද කම්කරු නිලධාරීන් සඳහා විභාගයක් පවත්වා සුසුකම් ලද පසු SL1 වැටුප් පියවරේ උසස් වීමක් ලෙස පිහිටවනු ලබයි. කම්කරු නිලධාරී සංගමයේ නියෝජනයේ සමග අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව පැවැත්වූ සාකච්ඡාවලදී අවධාරණය කරනු ලැබුවේ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු මීට වඩා පුළුල් පරිපාලන ව්‍යුහයක් තුල සේවා ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීම සුදුසු බවයි. රජයේ සාමාන්‍ය පරිපාලන ක්‍රියාදාමයේ වන්නේද රාජ්‍ය ආයතනයක ක්‍රියාකාරී වගකීම් හා ක්‍රියාවලීන් පුළුල් වීමේදී ආයතනයේ කටයුතු ඵලදායීතාව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිව්‍යූහගත කිරීම වැඩසලසුමක් හඳුනාගෙන එම ආයතනයේ ප්‍රධාන රාජකාරී දරන තනතුරු සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම මගින් සේවක සංඛ්‍යාව යළි හඳුනාගෙන ඒ වගකීම් අනුව සංවිධානයේ සටහනක් මගින් තොරතුරු විධිමත්ව ස්ථානගත කිරීමයි. නමුත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ ඇතුළු නියෝජිත කණ්ඩායම කම්කරු දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ වහාම සේවා ව්‍යවස්ථාව අනුමත කර පෙරකී පරිදි ඔවුන්ට SL1 වැටුප් පියවරේ සියලු කම්කරු නිලධාරීන් පිහිටුවීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව සංගමයේ විසින් ඉදිරිපත් කරන ලද සේවා ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශ හා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කමිටුවක් පත් කර කටයුතු ක්‍රියාත්මක කරන අතර සේවා ව්‍යවස්ථාවක් අනුමත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකඟතා අනුව කළ යුතු කටයුත්තක් බැවින් එය අමාත්‍යාංශයට තනිව කළ නොහැකි කටයුත්තක් බව සංගමයට සාකච්ඡාවලදී අවධාරණය කර තිබුණි. මෙම තත්ත්වය තිබියදී සංගමය විසින් 2016/9 පළවෙනි දින ලිපියක් එවමින් 2016/9/7 දින සිට අඛණ්ඩ වර්ජනයක් කරන බව දන්වා සිටින ලද අතර කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලීම් සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සංගමය දැනුවත් කර ඇත. ඉහත ඉන් නොනැවති 2016/6/5 දින ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ලේකම් හා කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළුව සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් කැඳවා අමාත්‍යාංශයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර පහත් සඳහන් තීරණවලට එන බැන ලදී. රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන් සංගමයේ විසින් යෝජනා කරන පරිදිම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සහ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීම. දෙක, සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සිදුවේ යුත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඉදිරි අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට හා නිලධාරීන්ගේ යහපතට හේතු වන ආකාරයෙන් බැවින් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගත කරණය සඳහා පිහිටුවා ඇති කමිටුවේ නිර්දේශ සලකා බැලීම. තුන, මේ සම්බන්ධයෙන් ඉහත කමිටුවේ නිර්දේශද සලකා බලා කටයුතු කිරීම සඳහා විධිමත් කමිටුවක් මගින් මාස 3ක කාලයක් තුලදී කටයුතු අවසන් කිරීම සඳහා මූලික එකඟතාවයක් පළ කරන ලදී. මෙම තීරණ සංගමයේ සභාපතිට ලිඛිතව දැනුම් දෙන ලද අතර මේ කරුණු පිළිබඳව එකඟතාවයක් නොමැතිව බව දන්වා 2016 9 6 වෙනි දින PPN 7 වෙනි දින සිට අඛණ්ඩව වර්ජනය කරන බව දන්වා සිටින ලදී. ඒ අනුව 7 හා 8 දිනවල කම්කරු නිලධාරීන් වර්ජනයක යෙදී සිටි කම්කරු නිලධාරීන්ට පවරා ඇති අධික මේ නඩු පිළිබඳ රාජකාරී ගැටලුවක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් මට්ටමේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් මට්ටමින් සහකාර කම්කරු කොමසාරිස්වරුන් මෙන්ම දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ද දැනුවත් කර රාජකාරී පවරා ඇත. තවදුරටත් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට විවෘත ඉඩකඩ සලසා ඇති බව සංගමයේ ලිපියකින් දන්වා ඇති අතර අදාළ කමිටු සමග අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කඩිනමින් දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහ කිරීමේ ක්‍රියාවලිය හා සේවා ව්‍යවස්ථාව සකස් කිරීම ක්‍රියාවලිය කරගෙන යනු ලබයි. මෙම ක්‍රියාදාමය වහාම කළ නොහැකි අතර අවම මාස 3ක කාලයක් අවශ්‍ය බවත් කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම් සඳහා සුබවාදී ප්‍රතිචාර ලබා දී ක්‍රියාත්මක කටයුතු කඩිනමින් නිශ්චිත කාල රාමුවක් තුළ නිම කිරීම අවශ්‍ය බවත් සියලුම පාර්ශ්වයන් දැනුවත් කර ඇත. රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සමග තවදුරටත් සුබවාදීව සාකච්ඡා පවත්වා ගනිමින් ගැටලු निराකරණය කිරීමට අමාත්‍යාංශයේ කටයුතු කරයි. දරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන මේ අය සමග මේ නිලධාරීන් සමග මේ සංගමයත් එක්ක පස්වෙනිදා සාකච්ඡාවක් තිබ්බා අමාත්‍යාංශයේ. පස්වෙනිදා සාකච්ඡාවක් තිබිලා මේ මං කියපු කාරණා තුනට මේකොල්ලෝ එකඟ වුණා. එකඟ වෙලා මාස 3ක කාලයක් ඉල්ලුවා. ඒ කාලයට ඒකොල්ලෝ එකඟ වෙලා ගියා. පස්වෙනිදා එකඟ වෙලා ගිහිල්ලා 6 වෙනිදා ලියුමක් එවනවා, 7 වෙනිදා ඉඳලා වර්ජනයක් කරනවා කියලා. ඉතින් මේක ටිකක් අසාධාරණයි. ඒ නිසා අපි ඒ අයට දැන්ටත් මේක විවෘත කරලා තියෙන්නේ. ඒ අයට ඕනම වෙලාවක ඇවිල්ලා අමතුමත් අමාත්‍යාංශයත් කොමසාරිස්තුමියත් සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. මොකද මේ SL 1 වර්ගයට අන්තර්ග්‍රහණය කරන්න කියලා කිව්වහම මේක කම්කරු නිලධාරීන්ට විතරක් අදාළ වෙන දෙයක් නෙමෙයි මන්ත්‍රීතුමා. මේක මුළු රාජ්‍ය සේවයේ ඒ වැටුප්තලේ ඉන්න සියලු දෙනාටම මේක අදාළ වෙනවා.
දැන් පැහැදිලි
දැනට තියෙන්නේ අවුරුදු 10ක සේවයකට පස්සේ මේගොල්ලෝ සහකාර කම්කරු කොමසාරිස් තනතුරට පත් කිරීම. දැන් මේගොල්ලෝ කියන්නේ අද බඳව ගන්න එක්කෙනාත් හෙට ඉඳලා ඒ වැටුප්තලේට දාන්න කියලා. ඒක කරන්න ටිකක් අමාරුයි. මොකද ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශනුත් අවසරයක් දෙන එකක් නෑ. ඒ නිසා අපි මේ ගැන තවදුරටත් සාකච්ඡාවක් කරලා
දිනේෂ් මුලදමෙතු
තුංගේ සම්බන්ධව දිනපතා දහස් ගණන් කටයුතු වල නිරත වෙලා තිබෙන දෙපාර්තමේන්තුවක් ඒ අඩපණ වීමට වාතාවරණයක් ඇති නොකොට කෙසේ හෝ විවෘතව පවත්වාගෙන යාමේ සෝදතාවය ඇති කරන්නට කියලයි.
අපි දැනටමත් සහකාර කම්කරු කොමසාරිස්වරු සහ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරු මේ සඳහා යොදවලා මේ කටයුතු පුළුවන් තරම් කරගෙන යනවා. ඒ අතරතුර අපි විවෘතව මේ අයට ආරාධනා කරනවා තවත් අපිත් සමග සාකච්ඡා කරලා මේ ගැන තීන්දුවක් ලබා ගන්න.
ප්‍රධාන කටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් මේක අනුරුද්ධ දිසා මැතිතුමා දැන්නම් වෙලාව ගොඩක් ප්‍රමාදයි. 23:02 ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් අගමැතිතුමා. හොඳයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත සෞඛ්‍ය ඇමතිතුමා වෙනුවෙන් මම මේ අවස්ථාව ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් දන්වා තිබෙන බව මතක් කරනවා.
වෛද්‍ය සංශෝධන 105 වන අධිකාරයේ වූ වෛද්‍ය ආඥාපන්ත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
tomorrow හෙට පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
I move item 2.
සභාව එකඟද?
Aye.
ගරු සභානායකතුමා අංක 3.
I move item 3.
සභාව එකඟද?
Aye.
අංක 4 පාර්ලිමේන්තු සභානායකතුමා.
I move item 4.
සභාව එකඟතාවය?
Aye. Aye.
Aye. ප්‍රධාන කටයුතු ආරම්භයේදී if house agrees we can go without lunch හොඳයි සභාව එකඟතාවයේ තියෙනවා දිවහාරය නවත්තා පවත්වාගෙන යන්න අද දින ന്യാයපත්‍රයේ විෂයාංක 156 පැරිස් කිව්සම අපරාධමන ක්‍රීමව ගරු අග්‍රාමාත්‍යතුමා
I move item 156, which is the ratification of the Paris Agreement on the United Nations Framework Convention on Climate Change adopted in New York on 9th May 1992. Honorable Deputy Speaker, I am happy the members of this House are taking a keen interest on the matter, and I think it's my duty to explain why we ask for a change in the parliamentary business to bring this forward. Global climate change has really captured our attention in the last few decades. In 1992, the United Nations adopted the framework on a convention on climate change. But the problem was having agreed to the convention, the countries could not thereafter agree on the steps to be taken. I mean, 1992, I was then the Minister of Industries and Scientific Affairs. You can just imagine how long it has taken for the countries to, global countries to come into an agreement. The fact is that some of the developed countries did not want any caps on emission or any controls, because they felt that their own development will be affected. We are all aware in the last two centuries, the industrial revolution and the rapid developments of the world economy, the World War II, the use of atomic weapons, the testing on nuclear weapons, all those have made a significant impact on the global climate change. Therefore, the climate change, the range we expect of 1.5 degrees centigrade to 2 are getting exceeded. Even in Sri Lanka, as I mentioned yesterday in my speech, there is a threat that even the waters of Mahavali can get affected and our tea industry. It's in this background that there were a number of meetings held. The last one in Copenhagen also ended without any agreement. Despite the efforts that were made, many countries were looking at their own self-interest. It is possible for a country to develop fast, have rapid development, without having to be while controlling its level of emissions. So it's a question of how powerful the lobbies were in different countries, whether it be in India or China or America. We are happy that Europe and Japan took the lead on these matters. Nevertheless, at the Paris climate talks last year, there was agreement reached. I won't say we are 100% satisfied with it, but it was a great leap forward. And now the process of ratification has started. The ratification requires 55% of the countries with 55% of the global emissions to agree to the ratify the agreement for it to come into force. Now, while the countries have agreed, these are still issues in some of the Western countries and also in some of the developing Asian economies. Why they should agree to these provisions, restrict emissions, and these are some of the major issues that are coming up in the which will occupy the center stage in the forthcoming elections in the Western countries this year and next year. In such a background, it gave us all encouragement when the President of the United States and the President of China, President Obama and President Xi agreed prior to the G20 meeting that both countries are going to ratify this climate change agreement. With that, in that background, many countries, many parliaments have now decided to go ahead and ratify the agreement. As far as Sri Lanka is concerned, the President Maithripala Sirisena election manifesto was based on an environment, on ensuring that we take all necessary measures to protect the environment. That was agreed to by all the parties that supported President Sirisena. And the President himself has taken over the Environmental Ministry and has taken many measures to go ahead. Therefore, for us, it is important that we clarify. As far as Sri Lanka's development is concerned, and we also have ambitions of rapid economic development, it has to be one that is environmentally friendly. Put it another way, I don't know if the opposition will agree, it's going to be a very, very green development. Economically, political one we'll talk later, but tomorrow we'll talk on that. So, but what we have to, this country has to move towards being environmentally friendly. The government has already approved a Sustainable Development Council bill. It has been sent to the provincial councils. I'd ask the Minister of Provincial Councils also to ask them to expedite it, then we may be able to pass that bill, debate it and pass that bill also this year. Then we can look at the other measures that are necessary to be taken in accordance with Sustainable Development Council has been prepared on the lines of the Canadian Sustainable Development Council, and Canada is one of the leaders, countries in the forefront of protecting the environment. Once we have the Sustainable Development Council, the Honourable Minister for Sustainable Development, then we'll be able to bring before this House the necessary plans. In the background, we wanted to ratify quickly and ensure that at least by the time the UN General Assembly meets, there are enough ratifications or commitment to ratify before November this year that the agreement will come into force. We discussed this matter with President Sirisena, President Maithripala Sirisena himself was at Paris, and he himself pressed for this accord, and we must also place on record the contribution made by President Hollande of France in putting the Paris Agreement together. So in this background, we felt that we should ask the Parliament to ratify this agreement immediately, that when the President visits New York for the General Assembly, that will be the last General Assembly meeting with both Secretary General Ban Ki-moon and American President Barack Obama, who had taken initiative in the Paris talks, that he should be in a position to announce it. So this week is the last week in which this House is meeting before the President leaves for New York. Therefore, I spoke to the President and he informed the Cabinet, you go ahead and pass this on Friday. The President himself could not be available here. He is in Jaffna at two ceremonies in Jaffna, which are important, but that's a part of reconciliation process. While he's played a major role, he will be unable to be here, but we are moving this, and I must thank the both sides of the House for agreeing to support it, and we hope that we will also be able, soon as the provincial councils give us their observations on the Sustainable Development Council Bill, to bring the Sustainable Development Council Bill also into the House, and then look at the other measures that will be necessary thereafter. Thank you.